ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ඔදෑමනම් මේ සිකුරාදා අපි යොමු වෙන සූදානම් වෙන්නේ මේ ගෙවිගෙන යන සතියේදී සමස්ත ලෝකයේ විවිධ රටවලින් වාර්තා වෙන තොරතුරු ගැන අවධානය යොමු කරන ලෝවට විශේෂාංගයට. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අපත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානි අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ සතිය පුරා ලෝකයේ විවිධ අතින් වාර්තා වුණු උණුසුම් තොරතුරු මොනවද කියලා අමල්ගෙම අයිබෝන් නම.
අයිබෝන් නිපුන.
හොඳයි අමල්, එහෙමනම් අදත් මේ ඊශ්‍රායලයේ වගේම හමාස් සංවිධානය අතර තියෙන ගැටුම්කාරී තත්ත්වය ගැන තමයි කතා බහ කරන්න පටන් ගන්න හිතුවේ. ඉතින් ගාසා තීරයේ ගැටුම් නිසා මේ වෙද්දි මිය ගිහින් තියෙන පුද්ගලින් සංඛ්‍යාව 20,000 ඉක්ම වුණා කියලා තමයි නවතම වාර්තා සඳහන් කරන්නේ. මිය ගිය අය අතර ළමුන් 8,000කට වැඩි පිරිසක්, ඒ වගේම කාන්තාවන් 6,000කට වැඩි පිරිසකුත් සිටිනවා. ඒ වගේම තවත් 52,000කට වැඩි පිරිසකුත් තුවාල ලබා තිබෙන බවට වාර්තා සඳහන් කරනවා. කොහොම නමුත් ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු තවමත් හමාස් සංවිධානය තුරන් කරන තුරු සටන් නැවැත්වීමක් සිදු කරන්නේ නැහැ කියන මතයේදී හමාස් සංවිධානයේ නායකයා ගැනත් අලුත් තොරතුරු වාර්තා වෙනවා. අපි මේ තත්ත්වය ගැන එහෙමනම් මුලින්ම කතා කරමු.
නිපුණ, මුලින්ම ඔබ කිව්වා වගේ මේ සතිය වෙනකොට ගාසා තීරයේ විවිධක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව 20,000 ඉක්මවා ගිහිල්ලා තියෙනවා. ඔක්තෝබර් 7 වෙනිදා හමාස් සංවිධානයේ ඊශ්‍රායලට විරුද්ධව ප්‍රහාරය දියත් කළාට පස්සේ ඒකට ප්‍රතිප්‍රහාර හැටියට ඊශ්‍රායල් හමුදාව විසින් හමාස් සංවිධානයට එරෙහිව ගාසා තීරයේ පටන් ගත්තු ඒ ක්‍රියාන්විතයේ ප්‍රතිඵලයක් හැටියට අවම වශයෙන් දිනකට 265 දෙනෙක් ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. ඒ වගේම 685 දෙනෙක් දිනකට තුවාල ලැබලා රෝහල්ගත කරලා තියෙනවා. ඉතින් මේ තත්ත්වය තවත් උත්සන්න වෙන බවක් සඳහන් වෙනවා. මොකද ඊශ්‍රායල් හමුදාව සඳහන් කරලා තියෙනවා ඔවුන් ඛාන් යූනුස් කියන ප්‍රදේශයේ අවට හිටපු සාමාන්‍ය වැසියන්ට නැවතත් ඒ ප්‍රදේශවලින් ඉවත් වෙන්න කියලා අලුතෙන් අනතුරු ඇඟවීම කරලා තියෙනවා. ඉතින් මේ ප්‍රදේශයේ 1,40,000ක විතර පිරිසක් මේ වෙනකොට දැනටමත් අභ්‍යන්තරව තමන්ගේ උන්හිටකන් අහිමි වෙලා සරණාගතයන් හැටියට ජීවත් වෙන අවස්ථාවක තමයි නැවතත් ඔවුන්ට මේ ප්‍රදේශවලින් ඉවත් වෙන්න කියලා ඊශ්‍රායල් අලුතෙන් ඔවුන්ට අනතුරු ඇඟවීමක් කරලා තියෙන්නේ. ඉතින් මේ ප්‍රදේශයේ සටන් තවත් උත්සන්න වෙයි කියන බිය ඇති වෙලා තියෙනවා. ඒ එකම නිපුණ මතක් කරගන්න ඕන කාරණාවක් තමයි මේ විදිහට සාමාන්‍ය වැසියන් 20,000කට අධික පිරිසක් ගාසා තීරයේ ජීවිතක්ෂයට පත් වෙනකොට මේ මෙහෙයුම් සිදු කරපු ඊශ්‍රායල් හමුදා බට පිරිස් 134 දෙනෙක් මේ වෙනකොට ජීවිතක්ෂයට පත් වුණයි කියලා ඊශ්‍රායල් හමුදාව පිළි අරගෙන තියෙනවා. ඉතින් එකක් එක්කලා දැන් ඊශ්‍රායල් හමුදාවත් හමාස් සංවිධානයත් අතර සටන් විරාමයක් ඇති කිරීම සම්බන්ධයෙන් දිගින් දිගටම එක්සත් ජාතීන්ගේ සංවිධානය උත්සාහ කරනවා මේ සටන් විරාමයක් ඇති කරගන්නට. නමුත් මේකට ඊශ්‍රායලෙ බොහොම තදින්ම විරුද්ධ වෙලා තියෙනවා. දැනට තියෙන තත්ත්වය අනුව තවත් සටන් විරාමයක් සඳහා ඉදිරිසනවා නම් දැනට හමාස් සංවිධානයේ යටතේ තිරබාරයේ සිටින, එහෙම නැත්නම් ප්‍රාණාපකරුවන් හැටියට සිටින ඊශ්‍රායල් පුරවැසියන් 125කට ආසන්න පිරිසක් නිදහස් කරන්න ඕනේ කියන කාරණා මතුවලා තියෙනවා. ඒ එක්කම මේ ප්‍රාණාපකරුවන්ගේ ඥාතීන් ඊශ්‍රායල් බලධාරීන්ටත් දැඩි ලෙස බලපෑම් කළා තියෙනවා. සටන් විරාමයකට ගිහිල්ලා තමන්ගේ ඒ ඥාතීන් එහෙම නැත්නම් හිතවතුන් ඔවුන්ව මුදා ගන්නටයි කියලා. නමුත් අර ඔබ කලින් කිව්වා වගේ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය නෙතන්‍යාහු බොහොම දැඩි ලෙස ප්‍රතික්ෂේප කළා තියෙනවා සටන් විරාමයකට ඔහු පිවිසෙන්නේ නැtei කියලා. මේ වෙනකොට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලය අලුත් ප්‍රයත්නයක් ගන්නවා නැවතත් සටන් විරාමයක් සඳහා පිවිසෙන්නට. නමුත් ඒකට මේ වෙනකොට ඇමරිකාව සහායක් දක්වලා නැහැ. මොකද ඊශ්‍රායලයේ ඉල්ලීම මත ඇමරිකාව මීට කලින් ඇති කරපු යෝජනා තුනක් පිට නිෂේධ කළා තිබුණා. ඉතින් තව සැරයක් මේ විදිහට නිෂේධ කරයිද කියන කාරණා මතුවලා තියෙනවා. නමුත් මේ ගාසා තීරයේ මේ තත්ත්වය ඉතාම භයානකතට හැරමින් තියෙන වටපිටාවක් තුළ කටා රාජ්‍යයේ මැදිහත් වීමක් ඇතිව නැවතත් සටන් විරාමයක් ඇති කර ගැනීමේ සුළුවෙන් හෝ බලාපොරොත්තුවක් ඇතිවන තත්ත්වයක් ඇති වෙලා තියෙනවායි කියලා මේ වෙනකොට වාර්තා වෙනවා. නමුත් මේ ඊශ්‍රායලයේ පැත්තෙන් ඔවුන් බොහොම පැහැදිලිවම මේ සටන අවසානයක් දක්වා, ඒ කියන්නේ හමාස් සංවිධානයේ පරාජය වෙනතුරු ඉදිරියට ගෙනියනවා කියන කාරණාව දැඩි ලෙස ඔවුන් අවධාරණය කරලා තියෙනවා. දැන් මීට කලින් අවස්ථාවේදී ඊශ්‍රායලය ඒ සටන් විරාමයකට යන අවස්ථාවේදී හමාස් සංවිධානයෙන් ප්‍රාණාපකරුවන් හැටියට හිටපු 80 දෙනෙක් බේරා ගැනීමට කටයුතු කළා තියෙනවා. ඒ වගේම 240ක් පලස්තීන සිරකරුවන් නිදහස් කරන්නට කටයුතු කළා තියෙනවා. ඉතින් ඒ වගේ මේ දෙවැනි සටන් විරාමය සම්බන්ධයෙන් දැන් ජාත්‍යන්තර මැදිහත්වීමත් එක්කල විශේෂ මේ කටාර රාජ්‍යයේ මැදිහත්වීමත් එක්කල මේ වෙනකොට ඒ සාකච්ඡා පැවැත්වෙමින් පවතිනවා.
ඔවමල් දැන් ඒ වගේම යේමනේ හූදි සටන්කාමීන් එල්ල කරන ප්‍රහාර නිසා රතු මුහුදේ සිදුවන නාවික කටයුතුවලට දැඩි බාධා සිදුවලා තියෙනවා කියලා වාර්තා වෙනවා. මේ කටයුතු නවත්තන ඇමරිකාව රටවල් කිහිපයකින්ම සහය ඉල්ලුවා, විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවෙනුත්. ඉතින් කොහොම නමුත් මේ සඳහා යුද නෞකා ගුවන් යානා නොයවා ඇමරිකාවේ මෙහෙයුම්වලට සහය දක්වන්න ඕස්ට්‍රේලියාවේ හමුදා නිලධාරීන් යවන බවට තමයි ඕස්ට්‍රේලියාව ඊයේදී නේදී සඳහන් කළේ. මේ සම්බන්ධයෙන් මොන වගේ තොරතුරු දමල් වාර්තා වෙන්නේ?
ඉපුට මෙතන ඇමරිකාවේ ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් ඉල්ලීමක් කරලා තියෙනවා ඔවුන්ගේ මිත්‍ර රටවල් වලින් රතු මුහුදේ නාවික කටයුතු වල ආරක්ෂාව සැලසීම සඳහා යුද මෙහෙයුමක්, එම නැත්නම් නාවික වලල්ලක් මේ ප්‍රදේශය ඇති කරන්නට නාවික රැකවරණය ලබා දීමේ අලුත් වැඩපිළිවෙලක් සකස් කරන්න ඕනේ කියලා. මේකට හේතු වෙන්නේ යෙමනි හූදි කැරලිකරුවන් ඔවුන් ඉරානයේ සහාය ලබන කණ්ඩායමක් ඔවුන් දිගින් දිගටම මේ රතු මුහුද හරහා ගමන් කරන ජාත්‍යන්තර නෞකාවලට ප්‍රහාර එල්ල කරන්න යොමු වෙලා තිබුණා. විශේෂයෙන්ම ඔවුන් සඳහන් කරන්නේ ඇමරිකාවත් ඒ වගේම ඊශ්‍රායලටත් පක්ෂපාති, එහෙම නැත්නම් ඊශ්‍රායලයේ යම්කිසි සම්බන්ධතාවයක් තියෙන යාත්‍රා, එහෙම නැත්නම් ඒ වෙළඳබඩු මේ ප්‍රදේශයේ රතු මුහුද හරහා ගමන් කරන අවස්ථාවලදී ඒවා ඉලක්ක කරගෙන ඒවාට පහර දීමට ඔවුන් කැපවෙනවා කියන කාරණාව හුති මේ සටන්කරුවෝ දිගින් දිගටම ප්‍රකාශ කරලා තියෙනවා. එකම ඔවුන් තමන්ගේ ඩ්‍රෝන පාවිච්චි කරලා නාවික යාත්‍රා කිහිපයකට ප්‍රහාර එල්ල කළ තිබුණා. ඉතින් මේ හේතුව නිසා සුවෙස් අලමාර්ගයේ හරහා ගමන් කරන ඒ ජාත්‍යන්තර නෞකාවලට ලොකු තර්ජනයක් එල්ල වෙලා තියෙන වටපිටාවක තමයි ඇමරිකාව මේ පියවර අරන් තියෙන්නේ. අලුත් මෙහෙයුමක් ඇති කරලා මේ ප්‍රදේශයේ ඒ ගමන් ගන්නා නාවික වෙළඳ නාවික යාත්‍රාවලට ආරක්ෂාව සපයන් ඔපරේෂන් ප්‍රොස්පිරිටි ගාඩියන් කියන නමින් මේ මෙහෙයුම ඔවුන් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ සඳහා දැනටමත් යුරෝපා රටවල් වල සහාය ලැබිලා තියෙනවා. ඒ වගේම ඔවුන් අනෙකුත් රටවලත් මේ වෙනකොට සහාය බලාපොරොත්තු වෙනවා. විශාල නාවික මෙහෙයුමක් ඇති කරලා රතු මුහුද හරහා ගමන් ගන්න ඒ වෙළඳ නෞකාවලට ආරක්ෂාව සපයන්න. මොකද දිගින් දිගටම හූති සටන්කරුවෝ ඔවුන් කියා සිටින්නේ ඊශ්‍රායලය හමාස් සංවිධානයට විරුද්ධව මේ සටන් පවත්වාගෙන යනතුරු ඔවුනුත් මේ රතු මුහුදේ ගමන් කරන වෙළඳ යාත්‍රාවලට තර්ජනයක් එල්ල කරනවා කියලා. ඉතින් මේ වෙනකොට ලෝකයේ විශාලතම නාවික කටයුතු එහෙම නැත්නම් මේ බහාලුම් මෙහෙවන ආයතන හතරක් CGM ගෲප් එක, හපන් ලොයිඩ්, මර්ස්ක් සහ CMA කියන නාවික සමාගම් මේ වෙනකොට රතු මුහුද හරහා ඔවුන්ගේ යාත්‍රා මෙහෙවීම අත්හිටවල ඒ වෙනුවට අප්‍රිකාවේ හරහා ගමන් කරලා යුරෝපයටත් එවැගේම අනෙක් බටහිර රටවලටත් ඒ යාත්‍රා ගමන් කරන්නට කටයුතු කළා බිනු. දැනට නිපුණ සුවෙස් අලමාර්ගය හරහා ලෝකයේ වෙළඳ නෞකාවලින් 10%ක් පමණ ගමන් කරනවා. ඉතින් ඒ ගමනාගමනය දැඩි ලෙස අඩුවලා තියෙනවා මේ හූති සටන්කරුවන්ගේ තර්ජනයත් එක්කලා. ඉතින් මේ විදිහට අප්‍රිකාව හරහා මේ යාත්‍රාවලට ගමන් කරන්න සිද්ධ වුණොත් ඒ එක ගමන් මගක කාලය සති දෙකකින් විතර වගේ දීර්ඝ වෙනවා කියලා සඳහන් වෙනවා. ඒ එක්කම ඒ නිසාවෙන්ම ඒ සඳහා යන වියදමත්, ඒ වගේම රක්ෂණ ගාස්තු වැඩිවීමත් කියන කාරණා නිසා මේ වෙනකොට ලෝකයේ පුරාම නැවතත් අර තෙල් මිල වැඩිවීමේ ප්‍රවණතාවයකට පටන් ගන්න තියෙනවා මේ හූති සටන්කරුවන් විසින් ඒ ඇති කරපු තර්ජනයත් එක්කලා. ඔවුන් අතර මේ තර්ජනයක් පමණක් නෙවෙයි බොහෝ යාත්‍රා වලට මේ වෙනකොටත් ප්‍රහාර එල්ල කරලා තියෙනවා. ඉතින් මේ ඔවුන්ගේ තර්ජනය බොහොම දැඩි ලෙස සැලකිල්ලට ගනිමින් තමයි මේ වෙනකොට ජාත්‍යන්තර වෙළඳ කටයුතු නාවික කටයුතු සම්බන්ධයෙන් මේ විදිහට අලුත් පියවරක් ගන්නට සිද්ධ වෙලා තියෙන්නේ. ඒ යාත්‍රාවට ආරක්ෂාව සැපීමේ කටයුත්ත ඒකට නායකත්වය දෙන්න තමයි ඇමරිකාව මේ වෙනකොට යොමු වෙලා තියෙන්නේ. ඉතින් අනිකුත් රටවල්වලින් බොහෝ රටවල්වලින් මේ වෙනකොට ඒ නාවික කටයුත්තට ඔබ සඳහන් කරා වගේ ඔස්ට්‍රේලියාවනුත් සහාය ලැබිලා තියෙනවා.
මේ අතර ඇමරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මැතිවරණය සඳහා නුසුදුසු බවට කොලොරාඩෝ ශ්‍රේෂ්ඨාධිකරණයක් තීන්දු කරා. ඒ වගේම මේත් එක්කම ඔහුට ප්‍රාන්තයේ ජනාධිපති ප්‍රාථමික ඡන්දයෙන් ඉවත් වන්නට වීමක් සිදුවන බවට තමයි වාර්තා වෙන්නේ. මේ නඩුවේදී අමල් මොනවද සිද්ධ වුණේ අතරම?
නිපුණ මේකත් ඇත්තටම ඉතාමත්ම සුවිශේෂ කාරණාවක්. මොකද එන අවුරුද්දේ තියෙන ඇමරිකාවේ ජනාධිපති වර්ණයේ රිපබ්ලිකන් පක්ෂයේ නාම යෝජනාව ලබා ගැනීම සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප්ට අනෙකුත් අපේක්ෂකයන් සමග තර්ක කරන්නට සිද්ධ වෙලා තියෙනවා. මේ ඇමරිකාවේ තියෙන ඡන්ද ක්‍රමය අනුව අපි කියනවා මේකට මේ ප්‍රයිමරිස් එහෙම නැත්නම් මූලික වටේ මේ රිපබ්ලිකන් පක්ෂය ඇතුලේ කවුද අපේක්ෂකයා කියලා තෝරා ගන්න තරඟයේ සඳහා ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරිපත් වෙනකොට කොලොරාඩෝ ප්‍රාන්තයේ ඔහුගේ නම මේ විදිහට මේ ප්‍රයිමරියකට ඇතුළත් කරන්න බැහැයි කියලා කොලොරාඩෝ ප්‍රාන්තයේ තියෙන ඉහළම උසාවිය තීන්දු කළ තියෙනවා. මේ තීන්දුව ඇත්තටම බෙදිච්ච තීන්දුවක්, 4-3 කියන වශයෙන් තමයි මේ තීන්දුව බෙදුනේ. මෙතනදී විනිසුරුවන් බහුතරයක් සඳහන් කළේ ඩොනල්ඩ් ට්‍රම්ප් රටේ ව්‍යවස්ථාවට එරෙහිව කටයුතු කරපු පුද්ගලෙක් නිසා, ඔහු කැරලි ගසන්නට අනුබල දුන්න පුද්ගලෙක් නිසා ඔහු මෙවැනි ඡන්දයකට නොසුදුසු පුද්ගලෙක් හැටියට ඔවුන් හඳුන්වනවායි කියලා. ඉතින් දැනට මේක සිද්ධ වෙලා තියෙන්නේ කොලොරාඩෝ ප්‍රාන්තයේ පමණයි. ඒ කියන්නේ කොලොරාඩෝ ප්‍රාන්තයේ තියෙන මේ ප්‍රයිමරි නැත්නම් මූලික වටේ තරඟයට ඔහු නුසුදුසෙක් හැටියට නම් කළා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන්ම කොලොරාඩෝ ප්‍රාන්තයේ මේ පැවැත්වෙන්නට තිබිච්ච මේ ප්‍රයිමරි නැත්නම් මූලික වටේ තරඟයට ඔහුගේ නම ඇතුළත් කරන්නේ නැහැයි කියලා ඒ ඡන්ද මෙහෙයවන නිලධාරීන් මේ වෙනකොට සඳහන් කළා තියෙනවා. නමුත් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පාර්ශවයෙන් සඳහන් කරන්නේ මේක ඉතාමත්ම වැරදි කාරණාවක් හැටියට ඔවුන් මේ සම්බන්ධයෙන් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපලක් ගොනු කරනවායි කියලා සඳහන් කළා තියෙනවා. නමුත් මේ කොලොරාඩෝ ප්‍රාන්තයේ ලබා දුන්නු තීන්දුව නිපුණ අනෙකුත් ප්‍රාන්තවලටත් බලපාන්න පුළුවන් ඉතාමත්ම තීරණාත්මක තීන්දුවක් හැටියට සඳහන් කළා තියෙනවා. මොකද විශේෂයෙන්ම රටක හිටපු ජනාධිපතිවරයෙක් ඒ රටේ විවස්ථාවට එරෙහිව කටයුතු කළා කියන චෝදනාව පිළි අරගෙන උසාවිය ඔවුන්ගේ විවස්ථාවේ 14 වෙනි වගන්තිය ප්‍රකාරව තමයි ඔහු මහජන ඡන්දයක් ඉල්ලීමට නුසුදුසු පුද්ගලෙක් හැටියට සඳහන් කරලා තියෙන්නේ. මේ ඇත්තටම මේ ප්‍රවණතාවය අනෙකුත් ප්‍රාන්තවලත් ඇති වුණොත් එන අවුරුද්දේ තියෙන ජනාධිපතිවරණයට ඩොනල්ඩ් ට්‍රම්ප්ට අපේක්ෂකයෙක් හැටියට, විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා හැටියට ඉදිරිපත් වෙන්න හැකි වෙයිද කියන කාරණාව, ඒ අලුත් සැකයක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඒ අනුව එන අවුරුද්දේ තියෙන මැතිවරණ සටන ඉතාමත්ම තීව්‍ර වෙන බවක් තමයි මේ උසාවි තීන්දුවත් එක්ක අපිට වාර්තා වෙන්නේ.
හොඳමල් අපට චීනයනුත් කනගාටුදායක පුවතක් තමයි මේ ගෙවිගෙන යන සතියේදී අසන්නට ලැබුණේ. වයඹදිග චීනයේ ගංෂු ප්‍රාන්තයට බලපාපු උරිෂ්ට මාපාංක 6.1 භූකම්පනයක් නිසා පුද්ගලින් 130කට අධික පිරිසක් මේ වෙදි ජීවිතක්ෂයට පත් වෙලා තියෙනවා. තවත් පුද්ගලින් 700කට වැඩි පිරිසකුත් තුවාල ලබා තිබෙන බවට තමයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. මේ ගැනත් එහෙමනම් මමල් අවසාන වශයෙන් අපි කතා කරමු.
නිපුණ මේක 2014ට පස්සේ චීනයේ ඇතිවෙච්ච ප්‍රබලම භූමිකම්පාව හැටියට වාර්තා වෙනවා. 2014දී ඇතිවෙච්ච භූමිකම්පාවෙන් යුනාන් කියන ප්‍රාන්තයේ 600ක විතර පිරිසක් ජීවිතක්ෂයට පත් වුණා. දැන් මේ පහුගිය දවසේ ඇතිවෙච්ච භූමිකම්පාවෙන් ගන්සු ප්‍රාන්තයේ 113 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා කියලා වාර්තා වුණා. ඒ වගේම අසල්වාසී කිංගි කියන ප්‍රාන්තයේ තව 18 දෙනෙක් මරුමුට පත් වුණා කියලා වාර්තා වුණා. ඉතින් මේක තමයි මේ මෑත කාලයේදී චීනයේ ඇතිවෙච්ච විශාලතම භූමිකම්පාව හැටියට හඳුන්වන්නේ. මේ වෙනකොට චීන බලධාරීන් විසින් මේ ප්‍රදේශයේ මේ ජනතාවට සහන කටයුතු සරසී, ඒ වගේම මේ අනිකුත් බිඳ වැටිච්ච ගොඩනැගිලි අස්සේ තවත් පුද්ගලයන් පිරවෙලා ඉන්නවද, එහෙම නැත්නම් ඒ බේරා ගැනීම මෙහෙයුම් මේ වෙනකොට ආරම්භ කළයි කියලා වාර්තා වෙනවා. නමුත් මෙතන තවත් ප්‍රශ්නයක් තියෙන්නේ නිපුණ, මේ ප්‍රදේශයේ තියෙන අධික සීතල දේශගුණය නිසා සහන කටයුතු සහ මේ පුද්ගලයන් බේරා ගැනීම මෙහෙයුම් දුෂ්කර වුණයි කියලා චීන බලධාරීන් සඳහන් කළා තියෙනවා. විශේෂයෙන්ම මේ ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක -17 දක්වා පහත වැටලා තිබුණයි කියලා දැන් දින කිහිපයකට කලින්. ඉතින් එවැනි ඉතාමත්ම දැඩි කටුක කාලගුණික තත්ත්වයක් මැද්දේ තමයි මේ වෙනකොට චීන බලධාරීන් විශේෂයෙන්ම හමුදාවෙත් සහාය ඇතිව මේ සහන කටයුතු මෙහෙවලා තියෙන්නේ. ඉතින් මෙතනදී අපිට දැනට වාර්තා වෙන විදිහට ඔවුන් කූඩාරම් 2500ක් විතර ප්‍රමාණයක් මේ ප්‍රදේශයට යවලා තියෙනවා. මේ මොකද දිවාස කඩාවැටීමත් එක්කලා මේ දේශගුණයේ විශේෂයෙන්ම අධික සීතල දේශගුණයක් එක්ක නිසා තවත් පීඩාවට පත් වෙන පිරිස තවත් වැඩි වෙන්න පුළුවන් කියලා තියෙන සැකය මත තමයි මේ විදිහට සහන සේවකින් දැන් හදිසි අවස්ථාවක් හැටියට ඔවුන්ට තාවකාලික ලැබුම් ස්ථාන විශේෂයෙන්ම මේ උෂ්ණත්වය ඔරොත්තු දෙන ආකාරයෙන් මේ කටයුතු කරලා තියෙන්නේ. ඉතින් මීට අමතරව සීතලට ඔරොත්තු දෙන කබා 20,000ක් විතර මේ වෙනකොට යවුවයි කියලත් චීන බලධාරීන් සඳහන් කළා තියෙනවා. ඉතින් තවමත් ඒ සහන කටයුතු බොහොම දැඩි ලෙස ක්‍රියාත්මක වෙනවයි කියලයි චීන බලධාරීන් වාර්තා කරා.
හොඳමල් එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපත් එක්ක මේ සිකුරාදාත් සම්බන්ධ වෙලා ගෙවිගෙන යන සතියේදී ලෝකෙන් මොනවද වාර්තා වුනේ කියලා අපිව දැනුවත් කරාට. එහෙමනම් ලබන සතියේත් නැවතත් මුණ ගැහෙමු. අයිබෝන් නමල්.
අයිබෝන් නිකුල.
මේ මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබාගන්න ඕනෑම මාධ්‍යයකින් අපට සවන් දෙය හැකේ.